Hadi sen bir dakika bak.
Order, please. කතානායක වරයාගේ නිවේදන පළවෙනි නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථා ප්‍රකාරව 2017 ඔක්තෝබර් 24 වෙනි දින දේශීය ආදායම් නැමැති පනත් කැනුම්පතෙහිද 2017 නොවැම්බර් 2 වෙනි දින ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සංශෝධන නැමැති පනත් කැනුම්පතෙහිද මාවිසින් සාහිතික සටන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. දෙවැනි නිවේදනය 2014 නොවැම්බර් මාස 9 වෙනි බහත් පෙන්දා ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් 2018 වර්ෂෙන්දා අයවැය කතාව ඉදිරිපත් කිරීමට අදාළව පහත සඳහන් විශේෂ ආරක්ෂක විධිවිධාන කලින් වසරවලදී සිදු කළ ආකාරයටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සියලුම ගරු මන්ත්‍රීන් මෙත මෙයින් දන්වනු කැමැත්තෙමි. 2014 නොවැම්බර් මාස 8 වෙනි බදාදා සහ 9 වෙනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු මන්ත්‍රීගේ විවේක කාමර ඇඳුම් මල්ල මාලි ඇතුළු සමස්ත පාර්ලිමේන්තු ගුණනැගිලිම ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබේ. 2014 නොවැම්බර් මාස 9 වෙනි බ්‍රහස්පතින්දා ආරක්ෂක වැඩපිළිවෙළ පහසුඳන් ආකාරයට සිදු කරනු ලබන බවද දන්වනු කැමැත්තෙමි. ආ මහජන ගැලරිය ආරයිත අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ලැබේ. ආ පාර්ලිමේන්තු මන්ත්‍රීගේ රථගාල වසා තමන් බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන අදාළ රථගාලයේ ගාල වෙත යොමු කරනු ලැබේ. ඈ තම කාර්යත්‍යාග ඇටුවේ පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාර්ය මණ්ඩල පිවිසුමේදී තම වාහනයෙන් බැස පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පිවිසිය හැකිය. ඈ ගැරේට පැමිණෙන ආරයිත අමුත්තන් මෙන්වෙන් ජයන්තිපුර පිවිසුමේ සිට මහජන පිවිසුම දක්වා විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ලබන බැවින් කාලත්‍ය හැර තමන් කටුව පැමිණෙන වෙනත් ආරයිත අමුත්තන් මෙතොත් ජයන්තිපුර පිවිසුමේදී එම ප්‍රවාහන සේවා වෙත යොමු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එදින පාර්ලිමේන්තුවට පැමිණීමේදී හැකිදාක් දුර රියදුරු කැටුව පැමිණ ලෙසද අමුත්තන් කැටුව පැමිණීමෙන් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඊ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින්ම තම රථය පදාගෙන එන්නම් එම මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාල වෙත ධාවනය කර ගාල් කරවීම පිණිස මන්ත්‍රී පිවිසුමේ කාර්යමණ්ඩල පිවිසුමේ හා මහජන පිවිසුමේ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයත් රියදුරන් එම සේවාවේ යොදවනු ලැබේ. රථවාහන පොලිසිය සහ සමීප පොලිස් ස්ථාන මගින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ. ඉහත සඳහන් විශේෂ ආරක්ෂක විධිවිධාන සම්බන්ධ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කාරුණිකව දන්වනු කැමැත්තෙමි. තුන්වෙනි නිවේදනය 97 වෙනි ස්ථාවර නියෝගයේ සහ 2017 ඔක්තෝබර් මාස 17 වෙනි දින පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් යෝජනා ප්‍රකාරව 2018 වර්ෂයේ අයවැය ඇස්ටිමේට් වලින් තෝරාගත් අමාත්‍යවල වැරසීෂන් පිළිබඳ සාකච්ඡා කිරීම පිසු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවෙන් සඳහා මතු සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගරු මහින්ද සමරසිංහ මහතාගේ සභාපතිත්වය ඇතිව මා විසින් නම් කරනු ලැබෙති බව දන්වනු කැමැත්තෙමි. ගරු ජෝන් අමරතුංග මැතිතුමා, ගරු රවු් හකිම් මැතිතුමා, ගරු මහින්ද සමරසිංහ මැතිතුමා, ගරු ලක්ෂ්මණ සෙන්රත්න මැතිතුමා, ගරු රවින්ද සමරවීර මැතිතුමා, ගරු ලසන්ත අලවියන්න මැතිතුමා, ගරු ඩග්ල දේවානන්ද මැතිතුමා, ගරු සුනිල් හඳුනෙත්ති මැතිතුමා, ගඩු අඩුවෙල් සුරේෂ් මැතිතුමා, ගරු ජේ මානන්ද කුමාරසිරි මැතිතුමා, ගරු එස් ශ්‍රීධරන් මැතිතුමා, ගරු චයන් සේමසිංහ මැතිතුමා, ගරු අජිත් මානපෙරණ මැතිතුමා, ගරු වෛද්‍ය නාලින්ද ජයතිස්ස මැතිතුමා, ගරු මහින්ද දිසානායක මැතිතුමා, ගරු චාර්ල්ස් නිර්මලදාන මැතිතුමා, ගරු තාරක බාලසූරිය මැතිතුමා, ගරු මුජුමල් රහමන් මැතිතුමා, ගරු හර්ෂණ රාජකන්න මැතිතුමා, ගරු තුසිතා විජේමාන්න මැතිනිය, ගරු ඥානමුත්‍රු ශ්‍රීනේසන් මැතිතුමා. කතානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම 1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2014 මුදල් වර්ෂයේ සඳහා විගණාධිපතිරගේ වාර්තාවේ දියණිව කාණ්ඩේ 23 කොටස සහ 3 වෙනි කාණ්ඩේ 9 වෙනි කොටස සහ 2016 මුදල් වර්ෂයේ සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ 2 වෙනි කාණ්ඩේ 2 සහ 3 කොටස සහ 3 වෙනි කාණ්ඩේ 2 වෙනි කොටස මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා,
එම වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාද ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(6) සහ 55(5) ව්‍යවස්ථා ප්‍රකාරව 2017 වර්ෂයේ 2 කාර්තුව සඳහා 2001-04-2017 සිට 30-06-2017 දක්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාද ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(6) ව්‍යවස්ථා ප්‍රකාර 2017 වර්ෂයේ පළමු කාර්තුව එනම් 1-1-2017 සිට 31-03-2017 දක්වා සහ දෙවැනි කාර්තුව 1-4-2017 සිට 30-06-2017 දක්වා සීමා නිර්ණය කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාද ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(6) ව්‍යවස්ථාව සහ 1996-01-21 දන්න ශ්‍රී ලංකා හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභා පන්තියේ 30 වෙනි යුගාන්තය ප්‍රකාරව 2017 වර්ෂයේ පළමු කාර්තුව සඳහා 1-1-2017 සිට 31-03-2017 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව, 5 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2017 වර්ෂයේ 2 වෙනි කාර්තුව සඳහා 1-4-2017 සිට 30-06-2017 දක්වා ජාතික ප්‍රසන්දන කොමිෂන් සභාවේ ප්‍රතිවාර්තාව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(6) සහ 153(u) ව්‍යවස්ථා ප්‍රකාරව 2017 වර්ෂයේ 2 වෙනි කාර්තුව සඳහා 1-4-2017 සිට 30-06-2017 දක්වා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2014 වර්ෂය සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සමාජ සේවක එම්සා සුබසාධනා කඳුරට උන්මේ පින්බාර ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, වාර්තාව මම ඉදිරිපත් කරමි. 2016 වර්ෂය සඳහා වූ දිවිනැගුණු සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධන සමාජ සවිබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ විටයි මම යෝජනා කරමි.
ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වෙනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2017 අගෝස්තු 17 වෙනි දිනදී අංක 2032-31 දරන විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වෙනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2017 මැයි 30 වෙනි දිනදී අංක 2021-07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වෙනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2017 ජුනි 6 වෙනි දිනදී අංක 2022-07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වෙනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2017 ජුනි 6 වෙනි දිනදී 2022-08 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වෙනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2017 ජුනි 30 වෙනි දිනදී අංක 2025-47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වෙනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2017 ජූලි 19 වෙනි දිනදී අංක 2028-47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වෙනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 ජූලි 26 වෙනි දිනදී අංක 2029 25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 ජූලි 31 වෙනි දිනදී අංක 2030 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 අගෝස්තු 1 වෙනි දිනදී අංක 2030 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 අගෝස්තු 15 වෙනි දිනදී අංක 2032 11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 අගෝස්තු 16 වෙනි දිනදී අංක 2032 24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 අගෝස්තු 23 වෙනි දිනදී අංක 2033 31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 සැප්තැම්බර් 8 වෙනි දිනදී අංක 2035 28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 ඔක්තෝබර් 2 වෙනි දිනදී අංක 2039 2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 2016 අංක 24 දරන විසර්ජන පනතේ 6-1 වගන්ති යටතේ 2017 සැප්තැම්බර් 1 වෙනි දින සිට 2017 සැප්තැම්බර් 30 වෙනි දින දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි. එම නියමයන් සහ පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මම තුතේ ගරු නගර සැලසුම්මා ජල සම්පාදන අමාත්‍යතුමා, ගරු විමල් වීරවංශ මහත්තුමා,
ගරු කථානායකතුමනි, ස්ථාවර නියෝග අනුව බැලුවත් සම්ප්‍රදාය අනුව බැලුවත් ඔබතුමා බැඳී ඉන්නවා මේ සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එන්න තියෙන අයිතිය ආරක්ෂා කර දෙන්න. අත්තරංගුවේ හිටියත් රිමාන් බන්ධනාගාරයේ හිටියත් ඒ අයිතිය ආරක්ෂා කර දෙන්න ඔබතුමා බැඳිලා ඉන්නවා. දැන් අද වෙනකොට මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඉන්ධන අර්බුදයක් ඇති වෙලා තියෙනවා. පෙට්‍රල් හිඟයක් ඇති වෙලා තියෙනවා. IOC සමාගමේ
නැව ඒ සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමා
මම
ප්‍රශ්නයක් අහලා තියෙනවා අපේ ඇමතිතුමත් පිළිතුරු දෙයි.
හරි ගරු කථානායකතුමනි, මම කියන්නේ මේකයි. අද මන්ත්‍රීවරු ගොඩකට මේ පාර්ලිමේන්තුවට එන්න බැරි වෙලා තියෙනවා ඉන්ධන නැති ප්‍රශ්නේ නිසා, පෙට්‍රල් නැති ප්‍රශ්නේ නිසා.
ඒක මට
එයාට පාර්ලිමේන්තුවට එන්න තියෙන අවස්ථාව හදන්න.
හොඳයි හොඳයි, අපි
වැඩි දිනකට අද එන්න බෑ, පිටපලාත් වල ඉන්ධන
නැහැ. අපි සාකච්ඡා කරලා තියෙනවා. එතුම පැහැදිලි කරයි. හරි ගරු නගරසම් ජල සම්පාදන අමාත්‍යතුමා
වෙනදා කරත්තෙන් එනවා.
ගරු නගරසම් ජල සම්පාදන අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2014 වර්ෂයේ සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට නැව් බඩු ගෙන යන්නන්ට යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනතේ 10 වෙනි වගන්ති යටතේ 2017 නැව් නියෝජිතයන්ගේ නැව් බඩු ගෙන යන්නන්ගේ යාත්‍රාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ගේ සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ගේ ගාස්තු ව්‍යුහ නියෝග සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව දෙදස් දාහතේ ඔක්තෝබර් දාහත්වැනි දිනති අංක දෙදා සතරිස්සකෙන් දහය දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පලකන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග ප්‍රවාහනය සහ සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2014 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධනය සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂක කාරක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමා,
කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන කළමනාකාර අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා විශ්‍රාම බැටුප් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කාන්තා ළමා කටයුතු අමාත්‍යතුමිය,
ගරු කථානායකතුමනි, 2014 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපාමාර්ග ජාත්‍යන්තර වෙළඳැමැතිතුමා,
ගරු කථානායකතුමනි, 1985 අංක 48 දරන හා 1987 අංක 28 දරන පනත් මගින් සංශෝජිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4 වගන්තියේ 3 උපවගන්තිය සහ 14 වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 20 වගන්තිය යටතේ විශේෂ ආනයන බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2017 ඔක්තෝබර් 2 දිනති අංක 2039 4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
භවිෂ්‍යති කාරක සභා වාර්තා පිළිගැන්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සම්බන්ධයෙන් ස්ථාවර නියෝග පිළිබඳ වාර්තාව එම කාරක සභාවේ කටයුතු ඇතුළුව මම පිළිගන්වමි. ගරු මන්ත්‍රීනි, මේ අවස්ථාව අපගේ පාර්ලිමේන්තුවට ඓතිහාසික වැදගත් අවස්ථාවක්. 1993 පෙබ්‍රවාරි මාසයේ 6 දින දක්වා සංශෝධිත 1979 මයි 1 දින සිට දශක 4කට ආසන්න කාලයක් පුරාට පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මකව පවතින ස්ථාවර නියෝග කාලීන වත්මන් ව්‍යවස්ථායක අවස්ථාවන්ට අනුකූලව යාවත් කාලීන කිමේ අත්‍යවශ්‍ය කාරණයක් ඉති වූ බව අපි කවුරුත් දන්නා කාරණයක්. එලෙසම වර්තමාන පාර්ලිමේන්තුවේ රැස්වීම පවත්වන කාල වේලාවන් ආංශික අධීක්ෂණ කාරක සභා විද්‍යුත් චන්දකම යනාදී වශයෙන් සිදුවීමට සහ සිදු කිරීමට නියමිත නව ප්‍රවණතාවයන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අන්තර්ගත යුතු බව සභාවගේ කටයුතු මනා ලෙස පත්‍යාගාමට අත්‍යවශ්‍ය සාධකයක් බව අපි කවුරුත් අවවාදයෙන් පිළිගත යුතුයි. කරුණු මෙසේයින් ලෝකයේ දිනු රටවල දැනට පවත්වන තත්ත්වයන් පිළිබඳ විවිධාකාර දේශීය විදේශීය විද්වතුන් ශාස්ත්‍රීය විශේෂඥ විසින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනාද පසුගිය 7 පාර්ලිමේන්තුවේ පවා ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව මගින් විසින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඉදිරිපත් වූ අදහස්ද මැනවින් අධ්‍යයනය කර නියෝජ්‍ය කථානායක ගරු තිලංග සුමතිපාල මැතිතුමා, ගරු නියෝජ්‍ය කාරක සභාපති ගරු සෙල්ලම් අඩිකනාද මැතිතුමා, ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා, ගරු නියෝජ්‍ය අජිත් පෙර මැතිතුමා, ගරු වී තේරත් මැතිතුමා, ගරු ආනන්ද කුමාරසිරි මැතිතුමා, ගරු මේ සුමන්ජන මැතිතුමා සහ ගරු ජාන්ත වික්‍රමරත්න මැතිතුමගේ සමන්විත මාගේ සභාපති යුත් ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව විසින් 2015 දෙසැම්බර් මාස 10 දින සිට 2017 ඔක්තෝබර් මාස 30 දින දක්වා පුරා වසර 2කට ආසන්න කාල සීමාවක් තුළ රැස්වීම වාර 12කදී ගැඹුරින් සලකා බලයින් අනතුරුව අමාත්‍ය රවු හකීම් පාර්ලිමේන්තු මන්ත්‍රීගරු ආචාර්ය විද්‍යාස රාජපක්ෂ වර්තමාන පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ නායක ගරු රාජවදීම සම්පාදන 7 පාර්ලිමේ හිටු මාගේ පූර්වගාමි කථානායක ගරු චමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුව විසින්ද සර්කල්බා ඉදිරිපත් කරන ලද නිර්දේශ තවත් අවස්ථා 6කදී සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ආරාධනය කර පැය ගණනාවක් දීර්ඝ සාකච්ඡා කිරීමෙන් අනතුරු ඉදිරිපත් වූ සියලුම අදහස් සංශෝධන සැලකිලි බාණ කරමින්ද ඉතා කැපවීමෙන් හා ඕනෑකමින් සකස් කරනු ලැබී යෝජිත පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග පිළිබඳ කාර්ය සභාවේ වාර්තාව අදින මම සභාවට මේ ආකාරයෙන් පිළිගැන්වීම ලැබීම අටවැනි පාර්ලිමේන්තුවේ අපලද සුවිශේෂී ජයග්‍රහණයක් බව සඳහන් කළ හැකි. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසියාවේ ආදර්ශමත් පාර්ලිමේන්තුව පිළිගෙන තිබෙන මෙවන් මොහොතක සභාවේ කටයුතු අභිමානවත් ලෙස නීතිගරුකව අදට ගැළපෙන අයුරින් පවත්වා ගැනීමට අත්‍යවශ්‍යම විවෘත ස්ථාවර නියෝග හැකි ඉක්මනින් මෙම ගරු සභාව විසින් අනුමත කරනු ලැබිය යුතු බව සියලුම ගරු මන්ත්‍රීවරුන්ට මතක් කරමින් පසුගිය දිනක පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ය සභාව විසින් තීරණය කළ පරිදි 2018 වර්ෂයේ ජනවාරි මාසයේ මුලදී මේ ප්‍රධාන මෙන්ම අත්‍යවශ්‍ය කටයුත්තක් සලකා පාර්ලිමේන්තුව විසින් යථා පරිදි සම්මත කිරීමට යෝජනා කරන අතරම මේ වෙහෙසකාරකාරී වෙනින් දායකත්වය ලබා දුන් සෑම සිරු ජනතාවටම මාගේ හෘදයාංගම කෘතඥතාවේ කලකිරීමටද මේ අවස්ථාවක් කරගනිමි. පෙස්සම් පිළිගැන්වීම ගරු සුසන්ත පුංචි නිලමේ මැතිතුමා. ගරු සභානායකතුමා වාර්තාව
එම වාර්තා මුද්‍රණය කළ යුතුයි අපෙන් යෝජනා.
ඔව් චුටි ගරු සුසන්ත පුංචි නිලමේ මැතිතුමා.
දියතලාවේ
මට පොඩා වශයෙන් තව එකක් තියෙනවා. පොඩේ ඉන්සම්පින් දුන්න. පාර්ලිමේන්තු වාර්තාදී අභ්‍යන්තර පරිපාලන රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආර්ථිකාධික සභාවේ වාර්තාව ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමා විසින් පිළිගැන්වීම. එවෙනොත් නිහාල් ගලප්පති මැතිතුමා.
රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේදී යොමු කරන ලද පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන 50 කෙටුම්පත සහ 2016 වර්ෂය සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාම ඉදිරිපත් කරමි.
නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව මෙම කාර්ය සභාවේ සභාපති ගරු අජිත් මාන්නපේරු මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කරන ලද අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත අපරාධ වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තාවන් මම ඉදිරිපත් කරමි.
නැබොම ස්තුතිය. බෙසම් පිළිගැනීමේ ගරු පුංචි නිලමේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, දියතලාව කහගොල්ල රත්පාර රේණුකා නිවසයන් ලිපිනේ පදිංචි DA ශාන්ත කුමාර මහතාගෙන් ලැබුණු පෙස්සමත්, බණ්ඩාරගම ගමන්පෙළ පළමු සත්‍රපුංකණුව අංක 26 දන්න ස්ථානයේ පදිංචි DCM ගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙස්සමත්, ත්‍රිකුණාමලයේ අබේපුර අංක 154 දන්න ස්ථානයේ පදිංචි KH ජයරත්න මහතාගෙන් ලැබුණු පෙස්සමත්, කළුතර කටුකුරුන්ද නාගොඩ පාර යන ඩිපිනේ පදිංචි NAPMW සේනනායක මහතාගෙන් ලැබුණු පෙස්සමත් පිළිගන්වමි.
ගරු සුනිල් හඳින්නෙත්ති මැතිතුමා පෙස්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, මහරගම දුම්රිය මාවත අංක 216 දරන ස්ථානයේ පදිංචි KD උපාලි පෙරර මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, පොළොන්නරුව පළුගස්තමන 1A අංක 100 දරන ස්ථානයේ පදිංචි කෝරළේගෙදර ලොකුබණ්ඩා මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නවා.
ගරු මෙම් පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ඇත. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23-2 අතර පසු ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි, අද මුළු රටම මහා අර්බුදයකට මුහුණ දීලා තිබෙන වෙලාවකදී ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය යෙදී ඇති පෞද්ගලික මෝටර රථ, වෑන් රථ, ත්‍රීරෝද රථ, ලොරි, මෝටර් බයිසිකල් ආදී වර්ග සඳහා ප්‍රධාන වශයෙන් ඉන්ධන ලබා ගැනීමේදී පසුගියදා සිට ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධ අර්බුදයක් මතුවී ඇත. ඒ මහජන ජීවිතයට හා ආර්ථික හා සේවා කටයුතුවලට ඉමහත් කරදරකාරී තත්ත්වයක් උදා කර ඇත. මේ සම්බන්ධව ප්‍රධාන සපයම ලබා දෙනු ලබන්නේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බව ගරු ඇමතිතුමා පිළිගන්වාද? ඒ අනුව 1. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් සපයන ඉන්ධන ප්‍රමාණය අඩුවීම හේතුවෙන් මෙම අර්බුදය මතුවී ඇති අතර එසේ ඉන්ධන සැපයුම් අඩුවීම සම්බන්ධව මහජනයාට කරුණු පැහැදිලිව ප්‍රකාශ කරනවාද? ඒට හේතුව ඇමතිතුමා එක ප්‍රකාශයක් කරනවා, උප ඇමතිතුමා තව ප්‍රකාශයක් කරනවා, ඇමතිතුමිය ප්‍රකාශයක් කරනවා, ආයතනය අය තව ප්‍රකාශයක් කරනවා. මම විශේෂයෙන් කියන්නේ මේවා පැමිණෙන දින ගණන් විවිධ අය විසින් විවිධ ප්‍රකාශ කිරීමෙන් මුළු රටම දැන් කැළඹිලා ආර්ථිකය ඇනහිටන තත්ත්වයකට ඇවිල්ලා ඇමතුමා. ඒ වගේම දෙක ඇමති අමාත්‍යතුමාගේ ප්‍රකාශය අනුව තව දින ගණනාවකට මෙම අර්බුදය විසඳීමට නොහැකි බව ප්‍රකාශ කිරීමට හේතු මොනවාද? මේ පටන් ගත දවස් ඉඳන් මම කියන්නේ තව දවස් ගණනාවකට ස්ථිරව නිගමනයක් දෙන්නට බැරි තත්ත්වයක ඉන්නේ මේ බලාපොරොත්තු වෙන ඉන්ධන පැමිණෙයි කියලා. සාමාන්‍යයෙන් ඉන්ධන ගබඩාවේ පවතින විශාල තොගයක්. ඒ අනිවාර්ය නියමයක්. ඒ තොගය එසේ පවත්වාගෙන යාමට බැරි වුණේ කවුද වග කියන්නේ? මේක අමතව ප්‍රධාන ප්‍රශ්නය. දෙක, අඩු ගුණාත්මක ඇමතුමා පොඩ්ඩක් ඉන්න කතානායකතුමනි, දැන් විමල් මන්ත්‍රීතුමාත් කිව්වා මන්ත්‍රීතුමාලටත් පාර්ලිමේන්තුවේ එන්න බැරි වෙලා ඉන්න වෙලාවක්. පොඩ්ඩක් ඉන්න, මම වෙලාව ගන්නෑ. මේක බරපතල ප්‍රශ්නයක්. පොඩ්ඩක් කතා කරන්න,
තරහ මම ඔබතුමාගේ රිප්ලයි එක බලන්න ඉන්නේ. ඒක මේ ප්‍රශ්නේ බලන්න ඉන්නේ. ඒක මම මෙවා ගන්නේ.
ඔව්, ප්‍රශ්නේ බලවලා
ඔව් දෙවියන්ගේ ප්‍රශ්නේ මටත් තියෙනවා. කියන්න, කමන්නයි කියන්න.
ඔබතුමාට තියෙනවා, මටත් තියෙනවා.
ඔව් කියන්න, කියන්න.
ඔබතුමා කතානායක හැටියට ඔබතුමාගේ වාහන වලට පෙට්‍රෝල් නැත්තම්
මටත් නෑ.
ඒ සාමාන්‍ය ජනතාවට පෙට්‍රෝල් තියෙයි.
නෑ මට.
ඉන්න පොඩ්ඩක්.
හරි, කියන්න කියන්න.
ඔබතුමා කියන්න දැන්. ඔබතුමාගේ වාහන වලට දැන් ඒ අනුව ශ්‍රී ලංකා ඔය කෑ ගැව්වට
නෑ නෑ කියන්න කතා.
මට අටව ඉවරයි. අර්බුදයෙන් ගොඩ එන්න හිතනවා.
ආ, ගරු මන්ත්‍රීතුමා කියන්න, ගරු මන්ත්‍රීතුමා කතා ගන්න. හරි,
අර්බුදයට වැටිලා ඉවරයි. පළට වැටිලා ගොඩ එන වික්‍රමයක් හොයාගන්න ඇමතුමාගේවත් පීටෙන්, මේ අපේ කැප්ටන් කූල්ගේවත් පීටෙන් ගොඩ එන ක්‍රමයක් හිතන්න. මේක මේ ලොකු ප්‍රශ්න. මේ දුන ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අඩුවී ඇති ඉන්ධන සැපවීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා තෙල් නාවකාවක් කොළඹ වරායට ගෙන්වා ගැනීමෙන් පසු සිදුවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් විසඳීම එසේ බව පිළිගන්නේද? එම දිනයක් නෑ. කවදයිද කියලා සහතික වෙන්න බෑ ඇමතිතුමාටවත්, ආයතනයටවත්, සීපීසී එකට. ඉන්දියාවේ සැපයීම කරෙහි බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ වෙනකොට ඔබතුමත් පිළිගන්නවා. ඒට හේතුව අපේ තිරිකුණාමල තට තෙල් ටැංකි අපිට නැහැ.
ඔව්.
එහෙම තිබුණා නම් මේ අර්බුදය මතුවෙන්නේ නැහැ.
ඔව්, හොඳයි.
දෙක, හම්බන්තොට ගබඩාවත් අපිට නැහැ. එහෙම තිබුණා නම් මේ අර්බුදය මතුවෙන්නේ නැහැ. තුන්වැන්න කොළොන්නාවේ ගබඩාවත් ඔබතුමා දන්නවා, ඉන්දියානු සමාගමත් පොම්ප කරන්නේ අපේම නලෙන්. අපේ CPC එක පොම්ප කරන්නේත් අපේම නලෙන්. ඉතින් සතියකට වරක් දෙගොල්ල හමු වෙනවා, ඉන්දියාවයි අපේ සමාගම. මේ අර්බුදය කොහොමද මතුවෙන්නේ ඇමතිතුමා? හරියාකාර මේ කටයුත්ත කරනවා නම් කොහොමද මතුවෙන්නේ? අපි මූණ දෙනවද ජාත්‍යන්තර තර්ජනයකටද? අපි දැන් මූණ දෙන්නේ මේවා ගැන ඇමතිතුමා
ප්‍රකාශ
කරන්න. කොහොමද මහජනතාව විශාල අර්බුදයකට පත්වලා විශාල අඩපණ කිරීමකට ආර්ථිකය දැන් පැමිණලා තිබෙනවා? ඔබතුමා එක පිළිගන්න ඇති.
හොඳයි,
අපි යන්නේ විසඳුම.
ඔව්, හතර බොමිතුයි. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙන වෙන ගරු අනුර කුමාර මැතිතුමා ඇහුවට පස්සේ ඔබතුමා උත්තර දෙන්න ගරු අමාත්‍යතුමාව. ගරු අනුර කුමාර
මැතිතුමා, ඒක නෙවෙයි, ඒකම වෙන විදියට.
ගරු දිනේෂ් ගුණාදෙන මැතිතුමා, මම කිව්වා අර ඔබතුමා දෙවෙනි ප්‍රශ්නේ සරයක් කියපු ඉන්න මම කිව්වා තුනට කියලා නැතුව. ඔබතුමාට බාධා කරන පොඩක් ඔබතුමා තරහ යන මේ දවස්වල.
නැත්නම් ඔබතුමා
වැඩි තරහ ගන්න එපා.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාගේ වේදනාවම කතානායකතුමාටත් තියෙනවා මේ දවස්වල. ඒකයි.
හරි,
දෙන්නේ ඒකයි. ගරු කතානායකතුමනි, රට තුළ නිර්මාණ වී ඇති ඉන්ධන හිගේ හේතුවෙන් ගමනාගමන ක්ෂේත්‍රයේ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. මේ වන විට දිවයිනේ
හරි අවස්ථාව දෙන්න කතා කරන්න ගරු මන්ත්‍රීවල්ල.
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින පෙට්‍රල් හිගේ හේතුවෙන් ජනතාව විශාල අපහසුතාවයකට පත්ව සිටිනවා. එසේම මෙම තත්ත්වය රටේ ආර්ථිකයට බලපෑම් කරන තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා. මේට ප්‍රධාන හේතුව ලෙස ප්‍රකාශ වන්නේ ඉන්දිය තෙල් සමාගම ගෙන්වන ලද තෙල් නැවක් නියමිත ප්‍රමිතීන්ට නොමැතිකමින් ගොඩබෑම ප්‍රතික්ෂේප වීමයි කියලා. ගරු කතානායකතුමනි, නමුත් මේකේ ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. පළමු කරුණ තමයි නියමිත පටිපාටිය අනුගමනය නොකර තෙල් ආනයනය කිරීමට ආණ්ඩු විසින් ගෙන ඇති පියවර. ඔබතුමා දන්නවා 2012 කැබිනට් පත්‍රිකාවක් දාලා තිබෙනවා. එය දිගු කාලන ටෙන්ඩර් වලින් තමයි ගේන්නේ. ස්පොට් ටෙන්ඩර් හරහා ගේන්නේ නැහැ කියලා 2012 කැබිනට් මණ්ඩලය ගත්ත තීරණයක් තිබෙනවා. ඒ තීරණ ඉසේ තිබියදී විශේෂයෙන්ම පසුගිය කාලේ ලංකාවට තෙල් ගෙනවන ලද්දේ දීර්ඝ කාලන කොන්ත්‍රාත් ක්‍රමය යටතේ. නමුත් පසුගියදා ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ආයතනය තෝරාගෙන තිබියදී ඔබතුමා දන්නවා ටෙන්ඩර් කැඳවලා නැව් 23 සඳහා ආයතනය තෝරාගෙන තිබුණා. එසේ ආයතනය තෝරාගෙන 2017 ජූලි මාසයේ අවසානයේදී මෙම ටෙන්ඩර් තුන ප්‍රදාන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව අනුමැතිය ලබා දුන්නා. දැන් මේ ටෙන්ඩරේ ලබා දෙන්න ඕනකම තිබෙනවා කැබිනට් මණ්ඩලෙ වෙත. හැබැයි ඒක එසේ ලබා දෙන්නේ නැතුව ගරු කතානායකතුමනි ස්පොට් ටෙන්ඩර් මිලදී ගැනීම ස්ථානීය ටෙන්ඩර් මිලදී ගැනීම හරහා දැන් විශාල නැව් පහක් මේ වන විට ඔබතුමා තෙල් ගෙනලා තිබෙනවා. ටෙන්ඩරේ ටෙන්ඩර් ඒ નિયમિત පටිපාටි තිබෙන ටෙන්ඩරේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ලක් කිරීමට ඉදිරිපත් නොකොට මේ පමා වෙන ඒ ටෙලි සංස්ථාවෙන් ගෙන පමා වෙන නැවත් ස්පොට් ටෙන්ඩර හරහා ගෙනලද නැවක් මම හිතනවා ක්‍රමානුකූලව දීර්ඝ කාලන ටෙන්ඩර් පදනම් මතින් ගෙනලද සමාගමට දුන්නා නම් සමහර විට ඊය හැකි ඒ උපකල්පනයක් විතරයි. නමුත් ටෙලි සංස්ථාවෙන් තුන්වෙනිදා එන්න තිබෙන නැවත් ස්පොට් ටෙන්ඩර හරහා ලබා දෙනලද නැවක් කැබිනට් අනුමැතිය ලබා නොදී ඒ වෙනුවට වෙළඳ පොලෙන් ස්ථානීය මිලදී ගැනීම යටතේ තෙල් ගෙන්නීම ආරම්භා තිබෙනවා. ඒ නිසා පසුගිය මාස කීපය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 40ක් ගරු කතානායකතුමන 40ක් කියලා කිව්වට මම සංසන්දනය හරියටම බැලුවොත් ඩොලර් මිලියන 38.1ක්. ඒ කියන්නේ දිගු කාලන ටෙන්ඩරේ සහ ස්ථානීය ටෙන්ඩර් හරහා මිලදීගත් ප්‍රමාණය සංසන්දනය කර බැලුවොත් ඩොලර් මිලියන 38.1ක අතිරික්තයක් මේ හරහා ගොස් තිබෙනවා. මේ පිළිබඳව ඉදිරියේදී මා මේ පිළිබඳව සවිස්තරාත්මක නැවෙන්නවට මේ පාර්ලිමේන්තුවේ මම කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන ගරු කතානායකතුමන. දෙවැන්න ખનિજ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ගබඩා පාස්කම් නොමැති වීම. දැනට පවතින ගබඩා ප්‍රමාණවත් වන්නේ සති දෙකක් ආසන්න වශයෙන් දින 18ක් 14ක් ආසන්න ප්‍රමාණය තමයි ප්‍රමාණවත් වන්නේ. එහෙත් ගරු කතානායකතුමනි ත්‍රිකුණාමල චීනවරාය ටැංකිය 99ක් පවතින අතර 2003 වන විටත් එතකොට වර්තමාන අග්‍රාමාත්‍යවරයා යටතේම මෙය LIOC සමාගමට වසර 35කට ලීවිල් එකට පමණක් ලබා දී තිබෙනවා. එහි 1.2 ඡේදය යටතේ 2003/3 දින සිට මාස 6ක් තුළ විධිමත් බදු ගිවිසුමට නොයෑම හේතුවෙන් ඔවුන් එහි දැන් සිටින්නේ නීති විරෝධී ලෙසයි. එබැවින් දැනට ඔවුන් භාවිතා කරන්නේ ටැංකිය 8යි. අපි සතුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය 99ක් තිබ්බත් භාවිතා කරන්නේ 8යි. 2003 ගිවිසුම අත්සන් කළ අවුරුදු 14ක් ගිහිලා තිබ්බත් අනිත් ඒවට කිසිදු ප්‍රතිසංස්කරණයකට තොන් යන්නේ නැහැ. අවුරුදු 14ට වඩා වැඩි කාලයක් ඔවුන්ගේ යටතේ මේක දිරාපත් වෙමින් තිබෙනවා. ඉතිරි ටැංකිය වලින් ටැංකි 10ක් තෙල් සංස්ථාව පරිහරණයට ලබා ගැනීමට 2016 අප්‍රේල් මාසේ ගත් කැබිනට් තීන්දුව. ඒක 2016 අප්‍රේල් මාසේ කැබිනට් තීරණයක් ගත්තා. එතනින් තෙල් ටැංකි 10ක් ඔබතුමාගේ අමාත්‍යංශයට දෙන්න. හැබැයි එසේ තීරණයක් කරන් තිබියදී 2016 අප්‍රේල් මාසේ කැබිනට් තීන්දුවක් තිබියදී 2016 හයවෙනි මාසේ 6 ජූනි මාසේ 6 වෙනිදා ගරු අග්‍රාමාත්‍යතුමා කැබිනට් පත්‍රිකාවක් දාලා එම IOC සමාගම වෙත තිබුණු ටැංකි 10ක් තෙල් සංස්ථාවට පවරා ගැනීම සඳහා ලබාගත් කැබිනට් තීරණය වෙනස් කිරීමේ කැබිනට් තීරණයක් නැවත ජූනි මාසේ 6 වෙනිදා ගත්තා. ඒ නිසා ගරු කතානායකතුමනි මෙහි ප්‍රධානම ප්‍රශ්න බවට පත් වෙලා තිබෙනවා මේ ගබඩාවල තියෙන හිඟකම. දැන් අපි දන්නවා කොළොන්නාවත් මුතුරාජවලත් ගබඩා සංකීර්ණ CPSTL සමාගමට අයිති. එහි තුනෙන් එකක් අයිති IOC සමාගමට. කියන අපිට තෙල් සංස්ථාවට වෙනම ගබඩා නැහැ. IOC සමාගමත් තෙල් සංස්ථාවත් ගබඩා කරන්නේ CPSTL සමාගමයි. ඒකේ තුනෙන් එහි සමාගමේ අයිති තුනෙන් එකක් තිබෙන්නේ IOC එකට. ඒ නිසා IOC එක තමන්ගේ ටර්න් එකේ තමන්ගේ වාර්ය අවශ්‍ය නැවගෙන අපු නැති එක ඇත්ත. හැබැයි අපිට එතන තිබෙන ගබඩා පාසුකම් ප්‍රමාණවත් නොවන එක මේකේ දෙවැනි ප්‍රධාන ගැටලුව. ඒ නිසා මෙවැනි තත්වයකට අනාගතයේ මුහුණ නොදෙයි කියලා මේ තත්ත්වය වෙනස් කරන්න සමත් වෙන්නේ නැත්නම් තමුන්වහන්සේලා ගබඩා පාසුකම් අපේ වර්ධනය කරගන්න සමත් වෙන්නේ නැත්නම් ත්‍රිකුණමලේ තෙල් ටැංකි සංකීර්ණ අපේ තෙල් අවශ්‍යතාවයන් සඳහා උපයෝග කරගැනීම සඳහා තමුන්වහන්සේලා මැදිහත් වෙන්නේ නැත්නම් මේ ගබඩා වල ඇති වී තිබෙන අර්බුදය ගරුක් සභා කතානායකතුමනි නැවක් පමා වීමෙන් විතරක් නෙවෙයි දිගු කාලන ලෙස මේක ඇති වීමේ අනතුරු තිබෙනවා. දෙවැන්න සපුකස්කන්ධ පිරිපහදු අකර්මණ්‍ය වීම මේ 1969 ඉදි කළ අතර එය දැන් අබලවන්තය 1969 තාක්ෂණයත් යල්පන්නලා තිබෙනවා. පසුගිය සතියේදී පිරිපහදු හදිසි බිඳවැටීමක් සිදුවීම මෙම ගැටලුව තීව්‍ර කොට තිබෙනවා. 2007 දී ඔය උමා ඔය ව්‍යාපෘති වෙලාවේ ඉරාකේ අග්‍රාමාත්‍යවරයා ඇවිල්ලා
ඉරාණ ඉරාණ අග්‍රාමාත්‍යවල ඇවිල්ලා මුල් ගලක් තිබ්බා සපකස්කන්ද පරිපාදුවට ඉඩම් පවර ගත්තා කාර්යාල තිබ්බා තෙල් සංස්ථාව ඉදින් රුපියල් කෝටි 100කට වඩා වැඩි මුදලක් මේ වෙනුවෙන් වැය කරලා තිබෙනවා නමුත් පරිපාදුවේ කිසිදු ප්‍රතිසංස්කරණයක් ගරු සභාපති කතානායකතුමනි සිදු වී නැහැ ඒ නිසා 2017 දී නව පරිපාදුවක් ඉදිකිරීමට ප්‍රෝඩාකාර ලෙස මුල් ගල තිබෝද ඉදි වී නැහැ අනෙක් අතට මේදි වෘත්තීය සමිතියෙමති විසින් මතු කරන සාධාරණ සැකයක් වන්නේ වත්මන් එල්.ඊ.ඕ.සී. සමාගම අත්නොමති ලෙස හිතාමතා පොරොන්දු කඩ කරමින් තෙල් නොගෙන්වා රට තුල කුමන්ත්‍රණයක් ලෙස අර්බුදයක් නිර්මාණය කොට ඇතිවන තත්ත්වය ප්‍රයෝජනට ගනිමින් බාල තෙල් ගෙන්න දරන උත්සාහයක්ද කියලා. මොකද කරු කතානායකතුමනි පෙට්‍රල් වලින් පාඩුවක් තිබුණා තෙල් සංස්ථාව ඔබතුමා දන්නවා. ඒ නිසා ඊ.ඕ.සී. එක දිගින් දිගට මිල හැට තෙල් මිල වැඩි කරන්න කියලා. නමුත් ආණ්ඩුව පස්සෙන් තෙල් පැත්තෙන් තෙල් මිල අඩු වැඩි කරන්න උත්සාහ ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා සිදු වී තිබෙන තමයි ඊ.ඕ.සී. බොහෝ දුරට උත්සාහ දරමින් තිබුණා පෙට්‍රල් වෙළඳාමෙන් අයින් වෙන්න. මොකද පෙට්‍රල් වලට පාඩු විකිණන එක. ඒ නිසා ඒ සඳහාදරන ප්‍රයත්නයක්ද මේක? මේ නැව පමා වුණා නම් මේ ඒ කියන්නේ ඊ.ඕ.සී. එකෙන් ගෙනලා දැන් නැව ප්‍රතික්ෂේප වුණා නම් නැවත නැවක් ගෙනීමුගේ කාර්යභාරය. හැබැයි වොවුන් මෙට්‍රික් ටොන් 16500 යතන පෙට්‍රල් නැව පෙට්‍රල් නැවක් හැරෙව්ව ලංකාව. හැබැයි ඒකට මොකද කරන්නේ? ඒකේ කරු සභාපතිතුමනි
දැන් ප්‍රශ්නයක්
මම අවසන් කරනවා. ඩීසල් මෙට්‍රික් ටොන් 550 යක් තිබෙනවා. හැබැයි ඒ ප්‍රමිතියෙන් තොරයි. මේ පෙට්‍රල් ටික ගන්න නම් ප්‍රමිතියෙන්තර ඩීසල් ගන්නත් කියනවා මං කිව්ව ඔබතුමාට කියලා දෙන එහෙම ඒ නිසා කරු සභාපතිතුමනි මේ தત્ත්වය ஐஓசி සමාගම ඉතා කුඩා පංගුවක් අපේ ගබඩා සංකීර්ණෙත් ඒ වගේම වෙළඳපොළේ තබාගෙන මුළු තෙල් වෙළඳපොළම හසුරන தத்துவකට පරිවර්තන වී තිබෙනවා ඒ නිසා යලි අපේ රටේ සම්පත් ஐஓசி සමාගමත පැවරීම සඳහා කටයුතු කරනවාද කියලා මේ ආණ්ඩුව කල්පනා කරලා බලන්න ඕන මෙවැනි தத்துவයක් ஐஓசி සමාගම හිතාමතා නිර්මාණය කරාද කියන සැකයක් මතුවෙන් තිබෙනවා ඒ නිසා කරු කතානායකතුමනි ගරු ඇමතුමා මේ පිළිබඳව පිළිතුරු ලබා දෙනවා තමයි මා බලාපොරොත්තු වෙනවා
බොමිතුජී
එල්.ඊ.ඕ.සී. සමාගමට Tamanට අවශ්‍ය පරිදි තෙල් නැව් ප්‍රතික්ෂේප කළ හැකිද ඒ වායේ පාලනය කෙබඳුද ඒ සඳහා ගෙන ඇති පියවර කුමක්ද දෙක තෙල් නැවක් ප්‍රතික්ෂේප පමණි රටේ ජනතාව පාරේ රස්තියා දුවන අන්දමට රටට අවශ්‍ය රක්ෂිත තොග පවත්වාගෙන නොගන්නේ මන්ද රක්ෂිත තොග පවත්වාගෙන යාමේ ක්‍රමවේද කුමක්ද ඒ කුමන කාලයකට ප්‍රමාණවත්ද තුන තෙල් සැපයීම නොකළ සමාගම වෙනුවෙන් ගෙන ඇති පියවර කුමක්ද මේ වෙන දේ නියාමනයට ඇති ක්‍රමවේද කුමක්ද හතර ටෙන්ඩර් ක්‍රියාවලිය මගින් තෝරාගත් ආයතනයට මෙම තෙල් ආනයන පැවරීමට කටයුතු නොකරන්නේ මන්ද පහ සපුකස්කන්ද පිරිපහදු අලුත් වැඩියා කිරීමට පියවර නොගන්නේ මන්ද හය ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් උදාන වීමට උදාවීම වැළැක්වීම වෙනුවෙන් ආණ්ඩුවගෙන තිබෙන පියවර මොනවාද කියලා ගරු කතානායකතුම දැනගන්න කැමති බොහොම ස්තුතියි
ඔනබල් ගරු ආගමතුමා මොකද පොයින්ට් ඔෆ් ඕඩර් ගරු මඩු වෙනස
අර කතානායකතුමනි මගේ පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා ඒක කිව්වට පස්සේ මෙතුමට උත්තර දෙන්න පුළුවන්
නෑ නෑ දැන් ඒක දැන් දාපු ඉතින් මේ දාපු සෙක්ෂන් 22 දුන්නා අද 23 දීපුවා මම අමුතුවෙන් දාන්න බෑ
නෑ නෑ 23 ඒවා දෙකක් බෑනේ එක මාතෘකාවක්
නෑ මේක වෙනක් සැල්ල තිබෙන්නේ
ඔබතුමාට ඕන
නෑ නෑ එහෙම එහෙම නෙමෙයිනේ ඔව් මේක ඉස්සෙල්ලා ජීර ගරු ඇමෙච්චුමා කතා ගන්න ගරු අමාත්‍යතුමා ගරු ඇමෙච්චුමා ගරු ගරු අගමෙච්චුමා
මගේ නම සඳහන් කරපු නිසා මම කැමති කරුණු පැහැදිලි කරන්න පළමුවෙන්ම 2003 මේ ගිවිසුම ඇතුල් වෙන අවස්ථාවේදී ලංකා තෙල් සංස්ථාව මේක කිසිම ප්‍රයෝජනයක් අරගෙන තිබුණ නැහැ අරගන්න ශක්තියක් තිබුණ නැහැ ඒ නිසා තමයි අපි ඒ අවස්ථාවේදී මේක පිට දෙන්න කියලා පළමුවෙන්ම ඉන්දියාවෙන් ඇහුවා ඉන්දියාව ගන්න කැමති නැත්නම් වෙන සමාගමකින් ඉල්ලුම් පත්‍ර ලබා ගන්න ඒ පාර ඉන්දියාව එකඟ වුණා එකඟ වෙලා අපි ගිවිසුම අත්සන් කරා අපි ඒක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න ඉතී ආණ්ඩුව මාරු වුණා එදා ඉඳන් මේක කල් ගියේ ලංකා ආණ්ඩුවේ පැත්තෙන් උත් යෝජනා කීපයක් ආවා සංශෝධනය කරන්න කියලා ඒ පැත්තෙන් ආවා ඒ ගැන මට වග කියන්න බෑ ඒත් අපේ ආණ්ඩුවක් තිබුණා නම් මේ වෙනකොට මේ ටැංකිය සියල්ලම හදලා අවසන් වෙලා තියෙන්නේ ඊළඟට ආපහු 2015 දී අපි එකඟ වුණා ඉන්දියාව එක්ක ඒක අරගෙන දියුණු කරන්න කියලා විශේෂයෙන්ම ඉන්දියා අගමැතිතුමාගේ පැමිණීමත් ජනාධිපතිගේ යාපව මං එතන ගිහින් කරපු සාකච්ඡා අනුව 2015 දී අපේ එකඟත්වයක් තිබුණා ඉන්දියාව යලිත් මේක වැඩ කටයුතු ක්‍රියා කරනවා කියලා මොකද ලංකාවේ තෙල් සංස්ථාවට මුදල් තියෙන්නේ තාමත් විශාල ණයක් තියෙනවා ගෙවන්න මේ අලුතෙන් කරනවා අපි ණය හොයන්න තියෙනවා මේ 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 ප්‍රශ්නේ නිසා අපි තීරණය කරා අරගත්ත කැබිනට් තීන අරගත්තදී මගේ කැබිනට් පත්‍රිකාවේ තීරණය ගත්ත දවසේදී මේම ගිවිසුමක් අපි ඉන්දියාවක එංග වෙලා තිබුණා ඒ නිසා අපි මේක ඉන්දියාවක ආවේ ගිවිසුම අනුව ක්‍රියා කරන්න උවමනා කියලා එච්චරයි තියෙන්නේ. මම හිතන්නේ ඔබතුමා කැබිනට් එකේ හිටියේ අපි ඒ කාලේ ඉන්දියාව කතා කරද්දි ඊට පස්සේ ජාතික ආණ්ඩුව හැදුවද්දි අලුත් ඇමතිතුමා ඒ පත්‍රිකාව ගෙනාවද්දි මේ කාරණා දැනගෙන හිටියේ නැහැ. ඒකයි මම මීට ඉස්සරත් මේ සභාවට කිව්වේ. මම ඇවිල්ලා කිව්වේ අපි යලිත් ඉන්දියාවක එකඟුනේ පරිදි මේක ඉන්දියාවට ඉන්දියාව මාර්ගයෙන් අපි එකට එකතු වෙලා මේ වැඩ කටයුත්ත කරමු කියලා. එච්චරයි තිබුණේ මේ කාරණේ. වෙන මොකුත් තිබුණේ නැහැ. ඒ අනුව ඒ වෙනකොට අපිට ඉන්දියාව එපා නම් අපි හරි ඔය අවුරුදු 10 දිනු කරන් තුනා. ලංකා තෙල් සංස්ථ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඒක කරන්නටත් බැරි වුණා. ඒක නෙකඩුවා. ඒ නිසා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි ඉන්දියාව එක කතා කරා 2016 දී ඒකත් කරලා අපි දැන් සාකච්ඡා කරගෙන යන්නේ ඉන්දියාව එක්ක මේක දියුණු කරන්න. මේක දියුණු වෙනවා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන තෙල් ටැංකිය ඇති ලංකාවටත් ඉන්දියාවේ කොටසකටත් තෙල් ගබඩා කරලා තියාගන්න. ඒ නිසා තමයි බැලුවේ මේක මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. දැනට තෙල් මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. ඒ ගබඩා කිරීමේ. ඒ එක්කම තව කාරණයක් තමයි දැන් තව පිරිපහදුවක් හම්බන්තොට හදන්න යනවා චීනෙන්. අපි අපේ පිරිපහදුව හදන්න ඉරානයේ කෙගුණා. ඊට පස්සේ මතක තියාගන්නවා ඔබතුමත් දන්නවා ඉරානයේ ඇමරිකාවත් අතර ප්‍රශ්න නිසා ඉරානයේ ගණදෙනු සියල්ලම නැවතුණා. අපි තේ දෙන එක එහෙන් උමාවට ගෙවන එක. ඒ නිසා ඒ වැඩ කටුත් අපිට කරන්න බැරි වුණා. ඒ අතරතුරේදී චීනෙන් ඉල්ලීමක් කළා එම් වෙලා තියෙනවා තෙල් පිරිපහදුවක් දෙන්න. මම දන්නවා සාකච්ඡා කරද්දී වෘත්තීය සමිතිය ඒකටත් විරුද්ධ වුණා. දැන් ලංකාවේ අඩු ගානේ තෙල් පිරිපහදුවක් දෙකක් තියන්නේ. තියලා විශාල ගබඩා සංකීර්ණයක් ඇති කරන්නේ. ඒ දෙකට මම මේ 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 කාරණා අරගෙන තියෙනවා සමහර වෘත්තීය සමිති මේක අරගෙන ප්‍රශ්න ඇති කරන්නේ. එහෙම නෙමෙයි මේකයි ඇත්ත තත්ත්වේ තියෙන්නේ. අපි ඇත්ත වශයෙන්ම මේ තෙල් ගන්නවද නැද්ද කියලා තීන්දුව කරන කමිටියකින්. ඒ කමිටියෙන් ප්‍රතික්ෂේප කරාම ඉතින් LIOC සමාගම නැත්තම් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඒව ප්‍රතික්ෂේප කරනවා. අනිකයි මතක තියාගන්න මේ රටේ අර වර්ජ පෙට්‍රල් වර්ජනයක් තිබුණැද්දි අඩු ගානේ ලංකා IOC තිබුණ නිසා ඒ අපේ ජනතාවට යම් කිසිම ආකාරයකින් මේ තෙල් ලබා ගන්නට පුළුවන් වුණා. මේ නැවට මොකද්ද උනේ කියලා ඇයි මේක ප්‍රමාද උනේ කියලා එමෙතුමා කරුණු කියයි අපි තීන්දුව කළා තියෙනවා. ඒ කියන්නේ හොයලා බලලා වගේ යුතු කවුද කියලා දැනගන්න. දැන් මෙතෙන්ට තියෙන්නේ දැනට මං හිතන්නේ එමෙතුමා දැන් තෙල් තියෙනව නේද මේ දවස් කීපෙට. මේ දවස් කීපෙට තෙල් තියෙනවා නැවත් එන්නේ එතුමා කිය අටරෑ. ඒ නිසා ඒ කවුන්ට් එක එමෙතුමාගේ මං ගැන සඳහන් කරපු නිසා විශේෂයෙන් මේ තෙල් මෙතනුනේ අර්බුදයට මේ ඔක්කොම දාගෙන මේක LIOC වගේ කියන්න ඕනේ කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. මට ඕන මමත් පෙන්වන්න පුළුවන් මේක තවත් කවුද ප්‍රමාද කරේ කියලා අපි සාකච්ඡා කරද්දි. මතක තියාගන්න කතා නායකතුමනි මේ තව තෙල් පිරිපහදුවක් ගේනකොට කවුද විරුද්ධ වුනේ කියලා.
හොඳයි ගරු අමාත්‍යතුමා, ඒ වගේම ඔබතුමාට මම ඉල්ලීමක් විශේෂයෙන්ම අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමේ යම් කිසි ක්‍රමවේදයක් ඇති කළොත් හොඳයි ගරු අමාත්‍යතුමා. ඔබතුමා පිළිතුරු දෙන්න හරි.
ගරු කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අමෘති සානායක මන්ත්‍රීතුමාත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාගෙත් ප්‍රශ්න
මන්ත්‍රීට එන්න බෑනේ
ඊපෙට. ගරු කතානායකතුමනි මම කියන්න ඕනේ ඩීසල් වල කිසිම අඩුවක් අද වෙනකොට සිද්ධ වෙලා නැහැ. සිද්ධ වෙලා තියෙන පෙට්‍රල් වල අඩුවක් පමණයි. නමුත් අවාසනාවකට වගේ සමහර පෙට්‍රල් ෂෙඩ්ස් වල ඒව වහලා ඩීසල් බෙදා හැරීමත් නතර වෙලා තියෙනවා. මේකේ මූලික ලෙස බලපාලා තියෙන්නේ විශේෂයෙන්ම ත්‍රී රෝද හිමියන්ට සහ මෝටර් සයිකල් හිමියන්ට බව අපි ප්‍රකාශ කරන්න කැමතියි. මේක කාරණාව මම ඉතාමත් කෙටියෙන් දැනුම් දෙන්නම් මොන විදිහටද මේක සිද්ධ වුනේ කියලා. අපි අනුරදිසානායක මහත්තුමා කිව්වා ස්පොට් ටෙන්ඩර් එකකින් ගෙනාවා කියලා. මම මේක ප්‍රතික්ෂේප කරනවා. මේක සාමාන්‍ය ක්‍රමවේදයට ගෙනාපු තෙල් IOC LIOC සමාගම ඔක්තෝබර් 17 වෙනිදා මේ රටට නැවක් ගෙනාවා. ඒ නැව පරීක්ෂණ දෙකකදී පරීක්ෂණ දෙකක් කරලා දෙපාරම ප්‍රතික්ෂේප වෙච්ච හින්දා අපි තීරණයක් කරා ඒ නැව අපි බාර ගන්න බැහැ කියලා. මොකද කතා නැකතුමනි සමහරලාට පෞගිය කාලේ මතක ඇති සුදුසු නැති තෙල් ගෙනල්ලා එව්ව ගහලා මේ වාහනවලට ප්‍රශ්න වෙලා රජයට මුදල් ගෙවන්න පවා සිද්ධ වුණා. ඉතින් අපි ප්‍රතිපත්තිමය තීරණයක් ගත්ත අපි තෙල් නැව ප්‍රතික්ෂේප කරලා ඒක යවන්න කියලා. නමුත් අද වෙනකොටත් මේ තෙල් නැව තිරිකුණාමලේ නවත්තන් ඉන්න දැන් දවස් 14ක් 16ක් විතර වෙනවා. ඒක ප්‍රතික්ෂේප වුණාට පස්සේ අපි අපිට එන්න තිබුණ නැවක් තෙල් සංස්ථාව විසින් ගෙන්න නැව දෙවනිදා සහ තුන්වෙනිදා අතර. සාමාන්‍යයෙන් තෙල් ටර්මිනල් එක තෙල් ගහන්න යන්නේ කවුරු කතා නැකතුමනි දවස් එකමාරයි වැඩිම උනොත් දවස් දෙකයි. නමුත් අවසනාවකට වගේ දවස් 4ක ප්‍රමාණයක් අරගෙන අද වෙනකොට දවස් 7ක ප්‍රමාදයක් මේ නැවට පසු වීමක් වෙලා තියෙනවා. මේ නැව දැන් තියෙන විදියට හෙඩ රෑවෙනකොට කොළඹට ළඟා වෙන්න තියෙනවා. ඒ වගේම අපිට 9 වෙනිද වෙනකොට මේ තෙල් බෙදා හැරීම අපිට නැවත වරක් සාමාන්‍ය විදියට සිදු කරගෙන යන්න පුළුවන්. අපිට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා කතානායකතුමනි. මේ සියල්ලම එක්ක මම අද කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඉල්ලා සිටියා. මේ ප්‍රශ්නේ निराකරණය වුණාට පස්සේ මේ සඳහා විශේෂ කණ්ඩායමක් දාලා පරීක්ෂණයක් කරන්න කියලා. මොකද සමහර සිදුවීම් එකට එක හිතන්න බැරි සිදුවීම් වෙනවා. මෙවයින් වාසි ගන්න හදන දේශපාලඥයෝත් ඉන්නවා. නමුත් මේකේ ඇත්ත తత్వය තමයි දැන් මේ කාලෙම 30 වෙනිදා 31 වෙනිදා වෙනකොට අපේ පිරිපහදුවත් දවස් 3කට නවතිනවා. ඒ වගේම අපේ තෙල් බෙදා හැරීමට තියෙන කම්පියුටර් සිස්ටම් එකත් පැය ගානකට නවතිනවා. ඒ මේ සිද්ධින් එකට එක සම්බන්ධ වෙනකොට මේක සාමාන්‍ය සිදුවීම් නෙමෙයි. ඒ වගේම මේ නැව මග දිනකොට දැන් අපිට එන නැව මග දිනකොට බංකරින් වලට පැය 10කට නවත්තනවා. ඉතින් මෙවැනි සිදුවීම් රාශියක් එක තමයි මේ අද මේ නැව ප්‍රමාද වෙලා තියෙන්නේ. ඒ වගේම මම කියන්න ඕනේ අපිට පෙට්‍රල් තැන්පත් කරන්න පුළුවන් මේ රටේ මෙට්‍රික් ටොන් 90,000යි. මේ සාමාන්‍ය මේ අපි මම දැන් ඇවිල්ලා මාස 3ක් කාලයක් විතරයි මම ආවට පස්සේ කිසිම වෙනසක් සිදු කරලා නැහැ. මොකද? නෑ මම මේ කතා කරන්නේ මං ගැන මට පොඩ්ඩක් මේක කියන්න දෙන්නකෝ. දැන් මේ ක්‍රමවේදය අපි කිසිම දෙයක් වෙනස් කරලා නැති ක්‍රමවේදයකට යන්නේ 90,000ක් මෙට්‍රික් ටන් කතානායකතුමනි මේ රටේ තැන්පත් කරන්න පුළුවන් අපේ. නමුත් අපි සාමාන්‍යයෙන් මෙච්චර කාල අපි ගේන්නේ 40,000ක නැව් ගේන්නේ. එතකොට අර තත්ත්වේ 50,000කට විතර අඩු වෙනකොට තමයි අර නැව අපිට කොළොන්නාවට සහ මුතුරාජ වෙල සපුගස්කන්දට ගන්න පුළුවන්න්නේ. ඉතින් ඒ ක්‍රමවේදයට ගිහිල්ලා තමයි අපි මෙතරම් කල් මේ ක්‍රමවේදයක ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් අලුත් දෙයක් කරලා නෙමෙයි. ඒ වගේම හුඟ දෙනෙක් මේක පෙන්වන්න හදනවා මේක ස්පොට් ටෙන්ඩර්ස් වලට යනවා කියලා. නමුත් මේ දීර්ඝකාලීන ගිවිසුම් එක තියෙන ටෙන්ඩර් එකක් තමයි අපි නැවතවරක් දියත් කරලා තියෙන්නේ. මම තව දෙයක් කියන්න ඕනේ මේ තෙල් මාෆියාව කියන එක එකම ආයතන. පහුගිය කාලෙත් ඉස්සෙම එකම ආයතන දිගටම මේ මේ ක්‍රමවේදේ ඉඳලා තියෙනවා. ඉතින් මම පහුගිය කාලෙත් කැබිනට් පත්‍රිකාව කණ්ඩ දිසානායක මන්ත්‍රීතුමා කිව්වාගේ අපි කැබිනට් පත්‍රිකාවක් දැම්මා මේ මාෆියාක නවත්තන්න ක්‍රමවේදයක් හදන්න. ඉතින් අපි ඒක සාකච්ඡා කරගෙන යනවා. මෙහිදී අද වෙනකොට මම තත්ත්වය දැනුවත් කරන්න ඕනේ. අද වෙනකොට දිනකට අපිට අවශ්‍යයි පෙට්‍රල් 2500ක් මෙට්‍රික් ටොන්. මේ මෙට්‍රික් ටොන් 2500 සාමාන්‍යයෙන් ඉරිදාට අපි බෙදා හරින්නේ නැහැ. නමුත් අපි ගිය සෙනසුරාදා මෙට්‍රික් ටොන් 2866ක් බෙදා හැරලා තියෙනවා. ඒ වගේම ඉරිදා බෙදා හරින්නේ නැති දවසේ මෙට්‍රික් ටොන් 963ක් බෙදා හැරලා තියෙනවා. සඳුදා මෙට්‍රික් ටොන් 2623ක් බෙදා හැරලා තියෙනවා. අද අපි මෙට්‍රික් ටොන් 3000ක් බෙදා හරින්න අපි නියම කරලා තියෙනවා. මෙතන වෙච්චි ප්‍රශ්නේ තමයි මෙහිදී ලොකු කැළඹීමකට පත් වෙලා මේක මාධ්‍ය හරහත් උගක් දවස් දෙකක් විතර යනකම් කතා නැකතුමනේ මේක ඉතාමත් සාමාන්‍ය විදිහට ක්‍රමවේදයට ගෙන ගියා. නමුත් එක SMS පණිවිඩයක් අද මම මේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරා. ඒ හරහා ඒ SMS පණිවිඩ අපිටත් ආවා. මේ හරහා ලොකු කැළඹීමක් රටේ ඇති වුණා. අද වෙනකොට ඊයේ වෙනකොට 2500ක් අවශ්‍ය මෙට්‍රික් ටන් ඉල්ලීම ඇවිල්ලා තියෙනවා 4700කට. ඒ මේ කලබල ප්‍රශ්නය හින්දා. ඉතින් මෙවැනි තත්ත්වයක් එක තමයි අපි හෙට රෑ වෙනකොට මේ නැව ආවහම 9 වෙනිද වෙනකොට අපිට නැවතවරක් සාමාන්‍ය තත්ත්වයකට පත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අපේ පිරිපහදුව සාමාන්‍යයෙන් 550ක් 600ක් හදන පිරිපහදුවක්. දැන් වෙනකොට 750ක් හදනවා. නමුත් අවසනාවකට වගේ මේ දවස් 3ක් මේ පිරිපහදුව විදුලි බල විදුලිය ප්‍රශ්නයක් හින්දා කැඩිලයි කියලා ඒ ලබාගන්න පුළුවන් තෙල් ටිකත් අපිට ලබාගන්න බැරි වුණා. ඉතින් මේ ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් 9 වෙනිදා වෙනකොට මේ සියල්ලම සාමාන්‍ය තත්ත්වයකට පත් කරන්න. මම ඉතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා අපි මේ ක්‍රමවේදය අලුත් ක්‍රමවේදයක් නෙමේ කරගෙන ගිය ක්‍රමවේදය. හැබැයි මේ හරහා යම් යම් අඩුපාඩු අපිට දකින්න මෙවයි තියෙන ඒවා වෙනස් කරන්න අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒක ඉදිරියේදී අපි තීරණ ගන්නවා. නමුත් මේ දැනට තියෙන තත්ත්වය අනුව නොවැම්බර් මාස 6 වෙනිදා 9 වෙනිදා වෙනකොට මේ තත්ත්වය निराකරණය කරන්න පුළුවන් වෙනවා ගරු කතානායකතුමා.
ගරු අගමැතිතුමා
මේ නැවට අමතරව 9 වෙනිදා නැත්තම් 10 වෙනිදා බලපදේ 9 වෙනිදා ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් රේවනවා. ජනාධිපතිතුමා දූදෙත් කතා කරා ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයතුමා එක්ක මමත් කතා කරා. දැන් මං හිතන්නේ අපේ නීති ආසාම ඇමතිතුමා කියලා තිබුණේ 9 වෙනිදා මම දැන් හොයන්න කිව්වා. මම මෙතෙන්ට එන ගමන් දැන් හොයලා බලලා මට කිව්වේ ඉන්දියාවේ 9 වෙනිදා නැත්තම් 10 වෙනිදා නේද? තව නැවක් ඒ නිසා නැව් දෙකක් තියෙනවා. දැන් මේ කතාව ගිය නිසා මං හිතන්නේ හුඟක් අය අපහසුවකට ලැබුණා. විශේෂයෙන්ම ත්‍රිවිල් රියදුරන් එයාගේ ජීවිතය එයාට විටින් විට තෙල් උවමනයි දවසකට මං දැක්ක සමහර අය පෑ 3-4ක් මේ පොලිමේ ඉන්නවා. කතා වලින් පෙන්න මටත් සමහර අය බැන්නවා වගේ මේ පහු කරලා යන ගමන්. අපි කොහොමත් අපි දන්නවා එතන අපහසුතාවය ගැන අපි කනගාටු වෙනවා. ඒත් රටට උවමනා තෙල් තිබෙනවා කියලා මම විශේෂයෙන් කරන්න කැමතියි. ඉතින් අපිට මේ සතිය අවසන් වෙනකොට ඇමතිතුමා කිව්වේ පරිදි එන නැවත් ඉන්දියාවෙන් තව නැවකුත් ලබා ගන්න පුළුවන්.
හොඳයි. ගරු විමල් වීරවංශ ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, මම ගරු ඇමතිතුමාගෙන් දැනගන්න කැමති ඔබතුමා විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති දැනට තියෙන ප්‍රශ්නයක්. පෙට්‍රෝලියම් එකේ නියෝගයක් මත බැරල් වලට එහෙම නැත්නම් වෙනත් භාජනයකට තෙල් ගන්න දෙන්නේ නැහැ. ඉතින් වෙලා තියෙන්නේ වාහන සමහර ඒවා තෙල් නැතුව ගෙදර තීන නතර වෙලා නැහැ. එහෙම නැත්නම් මගක. එතකොට දැන් මොකක් හරි බැරල් එකක් හරි මොකක් හරි පාවිච්චි කරන්නලා තමයි තෙල් ටික අරගෙන යන්න වෙන්නේ. ඒ නිසා එතන සාධාරණ අවුලක් ඇති වෙලා තියෙනවා. මේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඒක ඒ ගැන ඔබතුමා කාරුණිකව අවධානය යොමු කරලා වෙනසක් කරන්න කියලා ඉල්ලනවා. ඒ පළවෙනි එක. ඒ වගේම ගරු ඇමතුමනි
ඔබතුමා පිළිතුරු දෙන්න මොකද එතුමා?
එතුමා ලෑස්ති. එතුමා ලෑස්ති.
ඔබතුමා සූදානන්ද පිළිතුරු මොකද එතුමා කලින්?
සූදානම්.
මොකද අද ප්‍රශ්න දෙකක් කෙළුවේ එකක් ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතුමා
මේ රද්ද කතානායකතුමා මේ රටේ වැදගත් ප්‍රශ්නයන්නේ ඇමතිතුමා කැමති එකට උත්තර දෙන්න.
එතකොට මම මේ ස්ථාවර නියෝග මම කියන්නේ ඊට පස්සේ
මම කතා කරනකොට ස්ථාවර නියෝග
ජනතා විශ්වවිද්‍යාලය බෑ ඇහුවේ IOC ගැන. ඒකයි ඒකට ප්‍රධාන හේතුව. නමුත් ඔබතුමා පිළිතුරු දෙන්න මම අවසරය ආරම්භ පුළුවන් පුළුවන්. හරි හරි හරි. නෑ ඒක තමයි මං කියන්නේ ගරු විමල් විරංශ මැතිතුමා.
ඔබතුමා කැමති අවුල් නම්
මම අහන්න දෙන්න ගත්තා.
අද
හරි ගරු කතානායකතුමනි ඇමතිතුමා ඒ අවසරය දුන්නා එතුමා මගේ ප්‍රශ්න වලට පිළිතුරු
දෙන්න. ඒක තමයි එතුමා දුන්නේ.
ඒ නිසා නෑ නෑ IOC එකට මේ රටේ තෙල් වෙළඳ පොලෙන් 20%ක් වික්කේ. ඒ නිසා ඒ පාප කර්මය තමයි අද අපි මේ ගෙවන්නේ. ලෝකයේම ජයගත් නායකයෝ කියන හදිසියකට තෙල් ටිකක් ඉල්ලගන්න මොකෙක්වත් නැහැ. ඒ වෙන කතාවක්. ගරු ඇමතුමා මට අහගන්න අහන්න තියෙන ඔබතුමාගෙන් දැන් ඔබතුමා මීට පෙර ප්‍රකාශ කළා මේ ගැන මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඔබතුමාට මේ IOC එකේ ප්‍රමිතියෙන් තොර ඒ තෙල් ටික ගන්න කියලා විශාල දේශපාලන බලපෑමක් එල්ල වුණා කියලා. අන්නේ දේශපාලන බලපෑම එල්ල කළේ කවුද කියලා ඔබතුමා කොන්දක් තියෙන ඇමති කෙනෙක් නම් මං හිතනවා මේ සභාවෙදි හෙලි කරයි කියලා.
මට ගරු කතානායක ඔවා මේක විවාදයක් ගන්න බෑ ගරු ඇමතිතුමා. සූදානන්ද ඇමතිතුමාට පිළිතුරු දෙන්න හොඳයි.
ඔබතුමාගේ පිළිතුරේ ඔබතුමා කියා හිටියා මේ දැන් තියෙන ක්‍රමවේදයම තමයි ඔබතුමා බාරගත්තත් ගෙනිච්චේ. අලුත් ක්‍රමවේදයක් ගෙනාවේ නෑ. ඒ ක්‍රමවේදය තුලම තියුණු අඩුපාඩුකම් නිසා තමයි මේ තත්ත්වය උද්ගත වුණේ. එතකොට මේ අඩුපාඩුකම් ඇති ක්‍රමවේදය මේ IOC එකත් එක්ක ඉන්දියාවේ ඇති කරගත්තු ගිවිසුම තුල අන්තර්ගත කොන්දේසිවල ක්‍රියාත්මක වීම නිසා ඇතිවෙන අඩුපාඩුවක්ද කියලා
මම කොහොමද ඒකට අහු වෙන ගමන් මොදුම හරි පොදුම කියන අවදම දාන්න. ඒක හරි කතාවක්. ඒ කාලේ වික්කේ කැබිනට් ඒක කැබිනට් මණ්ඩල තීරණයක්.
කැබිනට් මණ්ඩල දින මම කියන ඒක එකතුමා මම
එකතුමා
ඒක ඒක ඉලාස් කරගන්න ඒක ඉලාස් කරගන්න මන් දෙන්න මේක වැරදි එහෙම කතා ගන්න එක ඒක වැරදි ඒක සම්පූර්ණයෙන්ම වැරදි වාර දෙන්න එහෙම කතා කරන්න එපා ඔබතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරේ
දෙන්න ගරු කතානායකතුමනි මම අගමැති වෙලා හිටියද්දි ඔබතුමා එමුති වෙලා හිටි කැබිනට් මණ්ඩලයේ ගත්තේ තීරණයක් වාජ්පායි අගමැතිතුමා එක්ක අපි සාකච්ඡා කරාන් පස්සේ දැන් මේ LIOC එක ඉන්න ගැන මට ප්‍රශ්නයක් නැහැ ඔබතුමාට ප්‍රශ්නයක් මං කියන්නේ මේක හොඳ නැත්තම් ඇයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවය කාලේ මේක කැන්සල් කරලා පැන්නුවේ නැත්තේ
හරි
ඇයි 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 පැන්නුවේ නැත්තේ කවුරු හරි මම අහන්නේ කවුරු අපිට කියන්න ඇයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේක කැන්සල් කරේ නැත්තේ කියලා දැන් බැනලා වැඩක් නැහැ අපිට කවුද කරේ අනික මේ හම්බන්තොට වරායේ ඇති කළා හම්බන්තොට වරායේ තෙල් පිරි පහදුව දාන්න ගිය දේකට විරුද්ධව කවුද සුප්‍රීම් මුසාවියට ගිහින් පන්නලා දැම්මේ කියලා අහන්න කැමති.
අර ගරු නානාකාර
තවත් අහලා වැඩක් නැහැ නේද?
ගරු නානාකාර මැතිතුමා ඔබතුමා අයිල්ලාගස් කරන්න වෙයි. මොකද කැබිනට් තීරණ ගන්න එක වෙනුවෙන් ඇඟිලි දික් කරන්න බෑ. ඒක ඒ වගේම කතානායකවරණ මෙතන චෝදනා කිරීම සම්පූර්ණයෙන්ම වැරදි වැඩක් ඔබතුමා කළේ. ඔබතුමා විල්ලා කවුද නැත්තේ? ඇයි බැරි?
ගරු කතානායකතුමනි ඇත්ත තමයි මං කිව්වේ මේක වක් කියන්න ඕනේ කියලා ඒක වැරදි මම අස් කර ගන්න ඕනේ ඒක මොකද මම මේ කියන්නේ
ඔබතුමාත් හරි පොදුවේ ඒක ඔබතුමා ඒක අයින් කරගන්න ඒ කාලේ හැමදේම නෙමෙයි ඉදිරිපත් කළේ කැබිනට් එක කැබිනට් තියන්නේ නේ හැම එකම වගා ඒක අයින් කරනවා අයින් කරනවා ඔබතුමා ඊටම බොහොම පහත් අත්තර වෙන්නනේ ඊටම පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් වලට අගරු කරමින් මං හිතන්නේ ඔබතුමාගේ චරිතයක් කොහොම කතා කරයි කියලා නෑ රිදෙන්නේ නෑ බොහොම පහත් කතාවක් හා බොහොම පහත් කතාවක් වාඩි වෙන්න ගරු අනුරකුමාර් ජානක මහත්මයා
අවසන් වශයෙන්
ගරු අනුරකුමාර් ජානක මහත්මයා මොකද්ද
ගරු කතානායකතුමනි ඇතර මේ තෙල් අර්බුදයේ පිළිබඳ මේ නිශ්චිත මොහොතේ නැව පමා වීම එක ගැට ගැහිලා තිබුණට මේක දිගු කාලෙ ලෙස අපේ රටේ තෙල් වෙළඳ පොළ බලශක්ති ශේත්‍රයේ වැදගත් ශේත්‍රයක් IOC සමාගමට පැවරීමත් එක ගැට ගැහිලා තිබෙනවා
අපි ඒක ගැන කතා කරන්න දැන් හරි
වෙලාව අවසන් කරා ගරු කතානායකතුමනි
ඔව් දැන් කතා කරන්න ගරු
මං කියන්න හදන මේකයි ඒකල
2003 මහත්මයා නෑ එහෙම නෑ ගරු අනුකම්ප තනායක මහත්මයා අපි ප්‍රධාන කාර්යවරයා ගරු මහමතුමාත් මහත්මයා අපි ප්‍රධාන කාර්යවරයා කක මොකද නේද කාර්යවරු පදයන් ඇති දැන් අවස්ථාව දුන්නානේ මම අවස්ථාව දුන්නා සාදරයෙන් නේද නෑ ඕනේ දැන් අවශ්‍ය වෙන්නේ දැන් හරි
ගරු මන්ත්‍රීතුමා මේ අපි තීරණයක් කරන් තියන්නේ කෑන් වලටයි බෝතල් වලටයි නොදෙන්න කූට ව්‍යාපාරික ජාවාරමක් යනවා මේ පෙට්‍රල් ෂෙඩ් වලින් ගිහිල්ලා පොඩි කෑන් වලටයි බෝතල් වලට අරගෙන වැඩි මිලට එළිය විකුණනවා ඒකෙන් නැති ප්‍රශ්නයක් මුණ දීලා තියෙන හින්දා තමයි ඔබතුමාගේ තර්කය සාධාරණයි gedara තෙල් නැති වුණොත් ඒ ප්‍රශ්නයක් තියෙනවා නමුත් අපි දිග ඉස්සරහට බලලා තමයි මේ තීරණය ගත්තේ කූට ව්‍යාපාරික ක්‍රමවේදයක් හදලා ගාක්ම පෙට්‍රල් නැති ප්‍රමාණයක් එක්ක මේ ඉස්සරහට මොකද නෑ පෙට්‍රල් ගහන්න ඕනේ වාහනයකට නේද වාහනේ පෙට්‍රල් නැත්නම් අපිට ඒකට
නෑ දැන් එවිතර අවශ්‍ය උනා ගරු හැමතිතුමා ඉවරද
කඩිතුරුදෙලා
ඉවරද හොඳයි කෙතරේ ඉවරයි දැන් අවසానයි ප්‍රශ්න ගොඩක් ඇහුවා ගරු දිනේෂ් නුනාදන මහත්තුමා
හැමතුමාගේ මම යලි අහන්නේ හැමතුමා පිළිගන්නවා අර්බුදයක් පැවතිලා දැනට ගමනාවේ ඔබතුමාට දිනපතා වැඩිවන ඉල්ලුම ඩිමාන්ඩ් ඉස් රයිසින් කියලා අමතුමා පිළිගත්තා 4000 දක්වා දැන් වැඩි වෙලා සාමාන්‍ය 1500 1700 2000ක ඉට්ටුයි ඒක 4000 දක්වා වැඩි වෙනවා දැන් අමතුතුමා අපෙන් යලිත් ප්‍රකාශ කරන්න ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මේ නැව් දෙක එනකන් තමයි මේ නැව් දෙක අගමැතිතුමාත් කිව්වා මේ නැව් දෙක ඔබතුමාට බලාපොරොත්තු වෙන වෙලාව කාලයට ඇතුළත නාවොත් ඇති වෙන අරමුදේ මොකද්ද ඔබතුමා?
හොඳයි අපි මෙතනින් ආට අපි නවත්තන ගාතුමා.
ගරු මධ්‍යස්ථ මම විශේෂයෙන්ම කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපි පරීක්ෂණයක් කරන ඕනෑම නැවක් පිටවෙන්න ඉස්සෙල්ලා ඒ අද වෙනකොට අපි දෙන්නෙක්ව දාලා පරීක්ෂණය කරලා තියෙනවා මේ තෙල් තත්ත්වය කොහොමද කියලා. ඒකට අපිට හුඟක් දුරට ඒක සාධාරණීකරණය කරලා තියෙනවා, ක්ලියරන්ස් ඇවිල්ලා තියෙනවා. හැබැයි අද වෙනකොට අපි මොනිටර් කරගෙන යනවා රෑ හෙට රෑ 11ට එන්න තිබ්බ නැවා, දැන් වෙනකොට හෙට රෑ 9 වෙනකොට එන තත්ත්වයක් තියෙනවා. අපිට සැටලයිට් එකගෙනුයි අපිට හාබ මාස්ටර් එකගෙනුත් අපි අරගෙන තියෙනවා. අපි ඒක ආවොත් හෙට දවල් වෙනකොට අපිට නැවතවරක් තෙල් බෙදීමේ අද රෑ හෙට රෑ ඉඳලා 9 වෙනකොට අපිට පුළුවන් වෙනවා සාමාන්‍ය තත්ත්වයකට පත් කරන්න. ඉතින් ඒක තමයි දැනට තත්ත්වය. මොකද ඒක ඊතරම් ඒක මේ අර වැඩි ඉල්ලීම ඔබතුමා කියන වගේ වැඩි ඉල්ලීම එක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මොකද ත්‍රී වීලර් හිමියෝ හුඟක් වෙලාවට අඩු මුදලකට තෙල් ගහන්නේ, දැන් වෙනකොට ඒකේ වැඩි මුදලකට ගහන්න ඇවිල්ලා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා.
හොඳයි ඊළඟ වරප්‍රසාද් පිළිබඳව ගරු රවි කුණාඩගේ මැතිතුමා. නෝ නෝ පොයින්ට් මොකද පොයින්ට් මොකද? නෑ දැන් පිළිතුරු දෙන්න මෙතනින් ගන්න මට ඉදි දෙන්න බෑ. නෑ ඉදි දෙන්න බෑ. ඉදි දෙන්න බෑ ඔබතුමා. මොකද පොයින්ට් මොකද? මොකද පොයින්ට් මොකද?
ගරු කතානායකතුමනි මම එතුමගෙන් ප්‍රශ්න දෙකක් ඇහුවා, දෙකෙන් එකකටයි උත්තර දුන්නේ.
ඉතුරු පිළිතුරු දෙන්න.
ඉතුරු ප්‍රශ්නට උත්තර දෙන්න කියන්නේ.
ඉතින් ඉවරයි නේ ඔබතුමා.
දේශපාලන බලපෑම ගැන ඔබතුමා මුකුත් කිව්වේ නෑ.
නෑ අවසන් කරන්න ඔබතුමා.
අට මම අවශ්‍ය වෙලාවට අවශ්‍ය පිළිතුරු දීලා තියෙනවා. මේක ඒක තමුන්නාන්සලා ටිකක් පොඩක් අමතුම මන්ත්‍රීතුමා පොඩක් ඉන්නකො. පොඩක් ඉඳගෙන ඉන්න.
මම
ඉතාමත් වගකීමකින් කියන්නම්, මම කිසිම නරකක් වෙන්න මේ රටට දෙන්නේ නැහැ. මොන කෙනා මේක තෙල් එළියට දාන්න කිව්වත් මම එළියට දාන්න දෙන්නේ නැහැ. මම ඇමතිවරය හැටියට ගෙදර ගියත් කමන්නේ නැහැ. මට අද වෙනකන් ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා බල කළත් නැහැ මේ එළියට දාන්න කියලා. ඉතින් ඒක මම වගකීමකින් කියන, මම හරි වෙලාවට මේ සමහර ඉන්න අය මෙව්වා වාසි ගන්න හදනවා. ඉතින් ඒව ගැන මට අදාළ දෙයක් නෙමෙයි. මට බාර දීලා තියෙන දේ මතක තියාගන්න. මේ රටේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා, මට මේ ප්‍රශ්නේ විසඳගන්න ඉඩ දෙන්න. ඊට පස්සේ ඊටු ටික අපි පරීක්ෂණයක් කරන්න යනවා. පොඩක් ඉන්න, පොඩක් ඉඳගන්න. ඒ පරීක්ෂණය කරලා අපි කවුද මෙතන වරදිකාරය කොහොමද කියලා හොයාගන්න මම මූලික වෙනවා කියනකත් තමයි නාසලාට කියන්නේ.